ගරු අනිල් ජයන්ත ඇමතුමනි, ඔබතුමාට විනාඩි 11ක් කාලයක්.
බොහොමත්ම ස්තුතියි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. විශේෂයෙන්ම අද දින විවාදයට ගැණුණු මේ පනත් සංශෝධනයේ සහ අතිවිශේෂ ගැසට් නිවේදන දෙක පදනම් කරගෙන සාකච්ඡාවේදී ඉදිරිපත් වුණු මේ ආදායම් කළමනාකරණය, ඇත්තටම මේ පදනම වෙන්නේ අපි 2025 වර්ෂයට ඉලක්කගත ආදායමක් ඉදිරිපත් කරලා තියෙනවා රුපියල් බිලියන 4990ක්. එය විධිමත් ආකාරයට අය කර ගැනීමේදී, අයවැය කතාවේදී ඉදිරිපත් කර ආකාරයටම ඒ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන ක්‍රියාවක් තියෙන්නේ. කෙසේ වෙතත් මේ විවාදයේ ඇතුලේ බොහෝ දුරට ඉදිරිපත් වුණු කරුණු මෙම ප්‍රස්තුත කාරණයට වඩා එහා ගිය කරුණු තමයි ඉදිරිපත් වුණේ. මේ මුද්‍ර බදු වැඩි කිරීමත්, ආනයන අපනයන පාලන රෙගුලාසි පිළිබඳ ගැසට් පත්‍ර දෙකෙන් පැනගෙන කාරණාත් අපි තනි තනිව අරගෙන විශ්ලේෂණය කිරීමෙන් නිවැරදි ආර්ථික විද්‍යාත්මක තත්ත්වය එළියට ගන්න බෑ. අපි තේරුම් ගන්න ඕනේ සමස්ත තත්ත්වය. එකක් අපි ආණ්ඩුව ගන්නකොට තිබුණු තත්ත්වය, විශේෂයෙන් මේ තත්ත්වයට වග කියන්නට ඕන විපක්ෂයේ ඉන්න කණ්ඩායම් තමයි මේ පිළිබඳව තනි තනි කාරණා අරගෙන පදනම් විරහිත වැරදි සහගත තොරතුරු සහිතව ඉදිරිපත් කරන්නේ. දැන් අපි මේ වගකීම බාර අරගෙන ඉතාම කෙටි කාලයක් ඇතුළතදී අපිට තිබිච්ච ප්‍රධානම වගකීම තමයි ආර්ථිකය කොහොමද ස්ථාවර කරගන්නේ, මේ රට ස්ථාවර කරගන්නේ. අපිට දයග්‍රහණය කරන්න අභියෝග ගණනාවක් තියෙනවා. මේ වෙනකොට ඒ ස්ථායීකරණයේ පදනම වැටිලා ඉවරයි, දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන්. ඒ පිළිබඳ ප්‍රාමාණික දැරුම තියෙන අය, ආයතන, රාජතාන්ත්‍රික ආයතන සියල්ලක්ම මේ විශ්වාසනීයත්වයේ ගොඩනගනවා, ක්‍රමිකව ස්ථාවරව ඉදිරියට එනවා කියලා පෙන්වනවා. ඔබ දකින්න ඇති දැන් දවස් කීපයකට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මහබැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ ඒකාබද්ධව සිදු කරනු ලැබුවා විශේෂ සම්මන්ත්‍රණයක්. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු උප විධායක අධ්‍යක්ෂිකා ගීතා ගෝපිනාත් ඉදිරිපත් කරපු කතාවත්, ඒ වගේම අතිගරු ජනාධිපති අනුරාධ දිසානායක මහතා ඉදිරිපත් කරපු කතාවත් ඇතුලේ මේ ස්ථායීකරණයේ පදනම ඔවුන් පිළිගත්තා. අපි දන්නවා 2024 වර්ෂයේදී 105% වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම 2025 ඒ හා සමාන වර්ධනයක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා, අපි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ තත්ත්වයේ මැදිහත් වෙලා දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. හැබැයි අපිට තියෙන ස්වායත්තත්වයේ, ස්වාධීනත්වයේ මත අපේ ආර්ථිකය ප්‍රසාරණය කරගෙන ඉදිරියට යනකොට මේ තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වගේ විස්තීර්ණ ණය පාසුමක් ලබා ගැනීමේ අවසානය මේ විතුයි කියන සඳහන්. එය ඇත්තරම අනුමත කළා ගීතා ගෝපිනාත්. ඒ වගේම ඇගේ කතාවේදී පෙන්නුම් කළා අපි 5% විතර පුරෝකථනය කළාට ලංකාව මේ යන විදියට අපි ලබාගත් උස්ථාවරත්වයේ මේ දාලා තියෙන පදනම, විශේෂයෙන්ම වංචා දූෂණ අයින් කිරීමේ පදනමත් එක්ක ඇය කිව්වා ලංකාවට 7%-8% වර්ධනයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒ අනුවම තමයි අපි පළවෙනි කාර්තුවේදී 4.8% වර්ධනයක් පෙන්නුම් කරනවා. එය ප්‍රශ්නකාරීව පෙන්වා දී ගිය අවුරුදු 5% ගත්ත මේ අවුරුදු 4.8% කියලා. නමුත් අපිට වැදගත් වෙන්නේ මේ ප්‍රවණතාවය අවුරුද්ද පුරා යන ඇති. විශේෂයෙන්ම මේ පළවෙනි කාර්තුවේ 4.8% ලබා ගැනීමත් විශේෂ ජයග්‍රහණයක්. ඒකට හේතුව අපි කවුරුත් දන්නවා, අපි ආණ්ඩුව ගත්තු ගමන් අතුරු සම්මත ගිණුමක් මගින් මුදල් වියදම් කරා. හැබැයි අපිට ප්‍රමාණාත්මකව අපේ ප්‍රාග්ධන වියදම් ඉදිරියට ගෙනියන්න බැරි වුණා අයවැය සම්මත කරගන්නකම්. ඒතර අයවැය සම්මත කරලා දැන් ඉදිරි කටයුතු ඉස්සරහට යනකොට තාමත් අපේ සමස්ත ප්‍රාග්ධන වියදම් වලින් ටිකයි වියදම් වෙලා තියෙනවා. ඒතර ප්‍රාග්ධන වියදම් ටිකක් නම් වියදම් වෙලා තියෙන්නේ, අඩු වර්ධනයක් තමයි තියෙන්නේ. එවැනි තත්ත්වයකදී 4.8% කියලා කියන්නේ අපිට අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට යන්න පුළුවන් මේ ස්ථාවරත්වයේ පෙන්නුම් කරනවා. මේ ස්ථාවරත්වයේ ආණ්ඩුවේ ආදායම් එකතු කරගෙන ීමේදී කැපී පෙනෙන ලෙස පෙන්නුම් කරනවා. ඒ සංඛ්‍යා දත්ත විසින් ගත්තොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මැයි මාසයේ අග වෙනකොට ඔවුන්ගේ ඉලක්කගත ආදායම වන රුපියල් බිලියන 790ක් එකතු කරලා තියෙනවා 109% රේගු දෙපාර්තමේන්තුව. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බිලියන 900යි නමසි අතක් එකතු කරලා තියෙන 101ක් වර්ධනයක් සුරාබත් දෙපාර්තමේන්තුව බිලියන 110යි 114ක් 103ක වර්ධනයක් සමහර අවස්ථාවල මේ විපක්ෂයේ දත්ත ඉදිරිපත් කරනකොට මහ ජනතාව නොමග යවනවා බය ඇති කරන දත්ත ඉදිරිපත් කරනවා කලින් අදාහ දක්වපු මන්ත්‍රීවරයා කිව්වා වාහන ආනයනය කරලා වාහන වලට විශාල බදු ගහලා රුපියල් බිලියන 970ක් අය කරගෙන කියලා තියෙනවා කියලා මේ වෙනකොට ඇත්තටම හරියටම රේගු දෙපාර්තමේන්තුව 2025 ජූනි 19 වෙනකොට එකතු කරගත්තු සියලු රේගු බදු වාහන සහ අනිකු සියලු රේග බදු වල එකතුව බිලියන 919යි. එතුමාට අනුව බිලියන 970ක් කිව්වා වැරදි දත්ත ඉදිරිපත් කිරීම මං හිතන්නේ ඊටාම නොමග යවන සුළුයි. මං හිතනවා විපක්ෂයේ මේ මොහොතේ කාර්යභාරය වී ඇත්තේ තමුන්ගෙන් ගිලී ගිය බලය ආරක්ෂා කර ගැනීමට විවිධ උපක්‍රම දරන ගමන්ම රට ඇතුලේ අවිශ්වාසය නිර්මාණය කිරීම බය නිර්මාණය කිරීම සඳහා වූ මේ ගොතන කතන්දර මං හිතනවා වග කිය යුතු පුරවැසියෙකුට අපි රට මුහුණ දීලා තියෙන තත්ත්වය රට වටලා තිබිච්ච තත්ත්වය වට්ටපු අයත් සහිතව ඇත්තටම සැබෑ ලෙසම මෙතන මැදිහත් වෙන්න ඕන නම් ඉදිරිපත් වී මේ රට ගොඩ ගැනීමේ කාර්යයට දායක වෙන එක තමයි කළ යුත්තේ අවිශ්වාසය නිර්මාණය කිරීම නොවේ කියන කාරණේ මම සඳහන් කරන්නට කැමැතියි. ඔව් ඒ වගේම විශේෂයෙන්ම විපක්ෂයේදී කිව්ව මේ ආයෝජකයන් යනවා විවිධ කතන්දර ඇත්තට මේවා අසත්‍ය. පසුගිය කාලයේ ඇතුළතදී අපේ ආණ්ඩු කාලයේදී අපි කියන්නේ නැහැ විශාල පරිමාණයෙන් විදේශ ආයෝජන ආවා කියලා. ඇත්තටම රුපියල් ඩොලර් මිලියන 650කට අධික විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන අපි ආණ්ඩු වල පත් කරගත්තු දා ඉඳලා පෞගිය මැයි මාසයේ වෙනකන් අපි දන්න එක ප්‍රමාණවත් නැහැ. අපි හිමින් ක්‍රමිකව ඉදිරියට යමින් තියෙනවා. එහෙනම් මේ මොහොතේ වගකීම වන්නේ තව තව විදේශීය ආයෝජන කැඳා ගැනීමට වැඩ කටයුතු කරන එක මිසක් එහෙම නැතුව විදේශීය ආයෝජන අධෛර්යමත් කරන්න කටයුතු කිරීම නෙමෙයි. මම හිතන්නේ ඒක ජනතාව පැත්තෙන් දක්වන ලද හොඳ ප්‍රවේශයක් නෙමෙයි. ඒතොර අද ප්‍රස්තුත කාරණේ බවට පත්වෙන මේ මුද්දර බදු වැඩි කිරීමේදී ඇත්තටම මේ මුද්දර බදු වැඩි කිරීමේ 1982 අංක 43 දරන මුද්දර බදු පනත යටතේ තිබුණේ රුපියල් 1000කට රුපියල් 20ක්. ඊට පස්සේ කුමක් හෝ හේතුවක් නිසා 2006 දී ඒ රුපියල් 10 බවට අඩු කරලා තිබුණා. ඇත්තටම අවුරුදු 20කින් එය වෙනස් කිරීමකට ලක් කරලා නැහැ. අපි මේ सिद्ध කරන්නේ අධිරේකව බදු අය කරන එකක් නෙමෙයි. රෙවනිව් බේස් ෆිස්කල් කන්සොලිඩේෂන් කියන කාරණේදී ආදායම් බදු රටේ බදු අය කරගතුවත් වන්නේ ඉතාම සාධාරණ කාර්යක්ෂම පදනමකින්. එතෙන්දී පුළුවන් තරම් දුරට අපේ උත්සාහයක් තියෙනවා අනාගතයේදී වැට් බදු වගේ වක්‍ර බදු අඩු කරගන්න. එහෙමනම් නිශ්චිතව හඳුනාගත යුතු ඉලක්කගත බදු වැඩි කරගන්නට ඕනේ. මෙතෙන්දී මුද්දර බද යොදලා තියෙන්නේ සියලුම මුද්දර බදු නෙමෙයි. විපක්ෂයේ මන්ත්‍රීතුමා කිව්වා මුද්දර බදු දෙගුණයක් කරලා කියලා. මිනිස්සු බය වෙනවා. මුද්දර බදු අය කරන ක්ෂේත්‍ර 9ක් තියෙනවා. ඒ ක්ෂේත්‍ර 9න් ඇත්තටම එක ක්ෂේත්‍රයක් වෙත දේපලවලට විතරයි මේ මුද්දර ගාස්තු වැඩි කරන්නේ. ඒ වැඩි කරන්නේ අර කලින් තිබිච්ච තත්ත්වය කියන්නේ 1982 පනත තිබිච්ච තත්ත්වය මිසක් අලුත් තත්ත්වයක් නෙමෙයි. එහෙනම් අද අපි උද්දමනකාරී තත්ත්වයක අවුරුදු 20ක් 30ක් ගිහිල්ලත් ඒ තර අනවශ්‍ය බරක් මහජනතාවට පටවලා නැහැ. ඒ වගේම මෙතනින් අපිට වාසියක් ලැබෙනවා මේ ලබා ගන්නා මුදල් පළාත් සභාවලට යන්නේ. ඒතර පළාත් සභාවල වියදම් කළමනාකරණය කිරීමේදී මේ යොදා ගන්න පුළුවන්. ඒතර තව බයක් හැදුවා මේ මුද්දර ගාස්තු අය කරන්නේ මිනිසුන්ට පඩි ගෙවා ගන්න බැරි වෙනවා කියලා. වැරදි. මේ මුද්දර ගාස්තු අය කරත් නැතත් මහ භාණ්ඩාගාරයෙන් පළාත් පාලන ආයතන වල පළාත් සභා සේවකයන්ට වැටුප් දෙන්න මුදල් සූදානම් කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැරදි සහගත තොරතුරක්. ඒ වගේම අපේ අනෙත් කාරණය තමයි මේ ආනයන අපනයන පාලන රෙගුලාසි යටතේදී මේ කතන්දරේ. ඒකත් තේරුම් ගන්නට ඕනේ මෙහෙම. අපි ආනයන අපනයන සාමාන්‍ය පරිදි කරගෙන ආවා. ලංකාව ඇතුලේ ආනයන කිරීමේදී ප්‍රධාන වශයෙන් තියෙනවා නිදහසේ අපි ආනයනය කරන්න පුළුවන් වහණ්ඩ වර්ග. ඒ වගේම තියෙනවා ආනයන බලපත්‍ර යටතේ ආනයන කළ යුතු භාණ්ඩ. හැබැයි මේ සියලු කාණ්ඩ දෙකම අපි කවුරුත් දන්නවා 2020 ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක తాවකාලික තහනමකට ලක් කරනවා. ඒ తాවකාලික තහනමකට ලක් කරලා ක්‍රමයෙන් මේ ආර්ථිකයේ ගොඩනැගෙන විශේෂයෙන්ම අපේ ආණ්ඩුව ලබා ගත්තට පස්සේ අපි කල්පනා කරලා බැලුවා කොහොමද මේ ප්‍රවාහකන්නේ ආර්ථිකයේ යථා තත්ත්වයට පත්
වෙනකොට
ආනායන සීමා ක්‍රීම් ක්‍රමිකව ඉවත් කර ගන්න ඕනේ. එතකොට සාමාන්‍ය තත්ත්වයට තිබිච්ච ආනායන 2023 ඔක්තෝබර් මාසයේ වෙනකොට සියලු කාණ්ඩයන් අයින් වෙලා තිබුණා වාහන ආනායනයේ හැර අපේ ආණ්ඩුව යටතේදී ඒ වාහන ආනායන කාණ්ඩ තුනක් යටතේ ක්‍රමිකව අයින් කරලා දැම්මා. ඊට පස්සේ ඉතුරු වෙලා තිබුණේ විශේෂ ආනායන බලපත්‍ර යටතේ ආනායන කරන කාණ්ඩ. ඒ යටතේදී අපි තීන්දුව ගත්තේ ඒ ඒ ක්ෂේත්‍රවල ඉල්ලීම ව්‍යාපාරික තත්ත්වයන් සැලකිලට භාජනය කරමින් ක්‍රමිකව රට තුළ විශ්වාසය ගොඩනැගෙන්න නම් ඇත්තටම ආනායනය එන්නට ඕනේ, නිෂ්පාදනය වැඩි වෙන්නට ඕනේ, ආර්ථිකය ප්‍රසාරණය වෙන්නට ඕනේ. ඒ අනුව මේ පනත යටතේදී ඉදිරිපත් කරලා තියෙනවා භාවිතා කරන ලද උණුසුම් ඇඳුම්. ඒ උපාය මාර්ගිකව වැදගත් එකක් නුණක් පැවතින තත්ත්වයක් කරලාදී කලින් මේ තත්ත්වය පාවිච්චි කරපු නිසා අපි උපක්‍රමශීලීව මේ කාණ්ඩය අපි අවුරුදු 3ක් ඇතුළතදී අවසන් කරනවා. ඒ වගේම වාහන එකලස් කිරීමේ සහ අලුත් වැඩියා කිරීමේ උපකරණ පිළිබඳව එතෙන්දී වැරදි තොරතුරක් ඉදිරිපත් කළා. මේ ඩීසල් එන්ජින් විතරක් ගේන්න දෙනවා, පෙට්‍රල් එන්ජින් ගේන්න දෙන්නේ නැහැ කියලා. ඒක බොරු. පෙට්‍රල් එන්ජින් වලට එහෙම තහනමක් තිබුණේ නැහැ. ඒ වගේම අර ක්‍රීඩා උපකරණ දා මැෂින්, ඒ වගේම විද්‍යුත් පාපැදි මෙවැනි සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ සෑම දෙයක්ම අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ආර්ථිකය ස්ථායි කරගෙන ක්‍රමිකව ඉදිරියට යන ගමනක්. ඒ අනුව 2026 අයවැය ඉදිරිපත් කිරීම සඳහා ඌ ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශන අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. එහිදී ඔබට දැකගලා ගන්න පුළුවන් වේවි මේ කියන පනත් කෙටුම්පත් සියල්ල සම්පින්දණය කරලා ඒක රාශි කරලා එක තැනකට ගෙනල්ලා මේ වැඩ කටයුතු කරනවා. ඒ නිසා ඒ කරුණුත් එක්ක එකතු වී ඉදිරියේ වැඩ කටයුතු කරන්න අපි යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු අමතුමනි. අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1 සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ 20 අංක 2 සභාව එකඟද?
ආයි.
අද දින න්‍යායපත්‍රයේ 20 අංක 3 සභාව එකඟද?
ආයි.
ඒ අනුව අද දින න්‍යායපත්‍රයේ 20 අංක 1 2 සහ 3 යථා පරිදි සම්මත වූ බව ප්‍රකාශ කරමි. සභාව කල් තැබීම ගරු අමාත්‍යතුමා.
මෙම සභාව 2025 ජූලි 8 වෙනි අඟහරුවාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතුයි මා යෝජනා කරනවා.